ගරු ඉන්දික අනුරුද්ධ ඇමැත්තුමා, ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
බොහොමත්ම ස්තුතියි ගරු මූලාසනේ මන්ත්‍රීතුමියනි. විශේෂයෙන්ම කියන්න ඕන බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු සහ රාජ්‍ය සේවයේ පළාත් සභා පළාත් පාලන, ඒ වගේම ජාතික උරුමයන්, ප්‍රසංග කලා, ග්‍රාමීය කලා ශිල්පීන් කියන මෙන්න මේ අමාත්‍යාංශ තුල කතා කරන මේ කාර්ක සභා අවස්ථාවේදී විශේෂයෙන්ම මට මතක් වෙනවා ගිය අයවැය තුල හිටපු සංස්කෘතික ඇමතිවරයා විදිහට අද ඉන්න විපක්ෂ නායකතුමා මේ සම්පූර්ණයෙන්ම ගැලරිය පිරෙන්න ස්වාමින් වහන්සේලා වඩම්මලා, එතුමා ශාසනය සම්බන්ධයෙන් සහ ආගමික කටයුතු සම්බන්ධයෙන් මොනතරම් වැඩ රාජකාරි ගණනාවක් කරලා තියෙනවද කියලා ලොකු කතන්දරයක් කිව්වා. එදා මමත් කතාවක් ඉල්ලගත්තා. මොකද මගේ දිවුලපිටිය බල ප්‍රදේශයේ සහ විශේෂයෙන් ගම්පහ ප්‍රදේශවල අපි එක දැක්කේ නැහැ. හැබැයි බෝඩ් දැක්ක විශාල විදිහට එතුමා පන්සල් විහාරස්ථාන වලට සල්ලි දෙනවා කියලා බෝඩ් ගහලා තිබුණා. හැබැයි ව්‍යාපෘති සිද්ධ වෙනවා දැක්කේ නැහැ. දැන් අද උදේ අපේ මහනුවර දිස්ත්‍රික්කයේ අපේ ලැයිස්තුවේ මන්ත්‍රීතුමා, එතුමා මේ ටික කාලයක් අපේ අපිත් එක්කත් කටයුතු කරා. එතුමා හිරාඩස්සියට ගන්න වෙලාවේ අපි හිතුවා එතුමා අනේ මේ ඇත්ත කතා කරලා මේ හිරේ විලංගුවේ වැටෙන්නේ කියලා. බලන් ගියාම එතුමා අද කතා කරපු හැටියට අපිට ඒක ගැන සැකයක් තියෙනවා. එතුමා කරපු ප්‍රකාශවල ලොකු පරස්පරභාවයක් තිබුණා. දහම් පාසල් හදනවා කියලා එතුමා ඒ කරපු කාරණාව හිටපු විශේෂාර ඇමතිවරයා කරපු කාරණාව අපි දැක්කා. අද ගම්වල මේ ගොඩක් මන්ත්‍රීතුමාලා එතුමා පාර්ලිමේන්තුවේ හිටපු නැති නිසා, එතුමා ප්‍රතිපාදන ගත්තු නැති නිසා එතුමට ඒක ලියලා දුන්නාම කියවන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගොඩක් අයට තමුන්ගේ ගමේ පන්සල හැදුනා, තමුන්ගේ ගමේ දහම් පාසල හැදුනා, තමුන්ගේ ගමේ අවශ්‍යතාවය වුණා කියන්න බෑ. ඒකයි මං හැමදාම කියන්නේ මෙවැනි විවාද යද්දී ගරු විපක්ෂ නායකතුමා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. එතුමාට නැකිටලා කියන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඇයි අහවල් තැන ඔයාගේ ගමේ මේ පන්සල මම නෙවෙයිද හැදුවේ? මේ දහම් පාසලට මම නෙමෙයිද සල්ලි වෙන් කළේ? මේ දහම් පාසල අහවල් දවසේ විවෘත කළාද නැද්ද? දැන් පාස්කු බෝම්බ ප්‍රහාරයට ලක්වෙච්ච කටුව පිටිය ගැන ගත්තහම එතුමා කටුව පිටිය ප්‍රදේශයට ගිහිල්ලා නිවාස 30ක් අලුතෙන් ලබා දෙනවා කියලා එතුමා පොරොන්දුවක් දුන්නා. ගෙවල් ටික ඔය ලෑලි ගෙවල් ඒවා මේවා අයින් කරලා දාන්න අපි මුදල් දෙනවා කිව්වා. රුපියල් 20000 ගානේ මිනිස්සුන්ට මුදල් දුන්නා. අද වෙනකන් ගෙවල් නැහැ. වර්තමාන අමාත්‍යවරයා විදිහට ගරු අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා කාදින උන්වහන්සේගේ ඉල්ලීමට ඒ ගෙවල් වලට 100% මිලියන 65කට වඩා වැඩි මුදලක් මේ වෙද්දි අනුමත කරලා ලබා දීලා අද වෙද්දි වැඩ කටයුතු කරනවා. ඒ නිසා මෙන්න මේකයි ආගමට සලකනවා කියන්නේ. ආගමට ජාතියට ගරු කරනවා කියන්නේ. එදා ස්වාමින් වහන්සේලා වඩම්මලා පට්ටපල් කේබල් ඇදලා තනිකර බොරු කතා කරලා සිද්ධ නොවිච්ච දේවල් සිද්ධ වුණු විදියට පෙන්නලා කටයුතු කළා. ඉතින් ඒ නිසා අපි මේ පාර්ලිමේන්තුවේ දැන් ඉන්නවා මේ බුද්ධි සේවයේ යොදවන මන්ත්‍රීතුමාලා විපක්ෂේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බුද්ධි සේවාවන් හතර අතේ දාලා තියෙනවා කියනවා. හොරකම් අල්ලනවා කියනවා. හොරු අල්ලනවා කියනවා. හොරු අල්ලපු මන්ත්‍රීවරයා එහෙම නැත්නම් හිටපු ඇමතිවරයා මමයි කියනවා. ඉතින් මේ කියන්නම් වාලේ නිකන් කට කැඩිච්ච නිකන් වැඩකට නැති දේවල් කියන්නේ නැතුව ඔප්පු කරන්න ඕන. අන්න ඒක තමයි දැන් මං ඊයේ පෙරේදා ජාල් සැලුන් එක ගැන කිව්වා. ඔය කොණ්ඩේ හිටෝ ගන්න ආය හරි ගිහිල්ලා බලන්න ඕන ජාල් සැලුන් එකේ හරියට කොණ්ඩේ හිටවනවද කියලා. මිලියන 300ක් දැන් ජනාධිපතිවරණ ඉවර වෙච්ච ගාම මොකද්ද සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වේ? මම නායකාරයෙක් වෙලා තියෙන්නේ, මම අමාරුවේ වැටුණා, ණය ටික පියවා ගන්න විදියක් නැහැ, ගත්තු දේවට ගෙවන්න විදියක් නැහැ, මම මොකද කරන්නේ? මට කවුරුත් මේකට උදව් කරන්නේ නැහැ. එතකොට මිලියන 300කට මිලියන
300කට කාලයක් තියෙනවා.
සැන්ග්‍රිල් එකේ මට මං හිතන්නේ ජොන්සන් නැමතුමා මට පොඩි වෙලාවක් අරන් දුන්නොත් මේ නිවාස අමාත්‍යාංශ යටතේ තියෙන ආයතනවල වෙච්ච පාඩුවත් මට කියා ගන්න ඕන නිසා මං ඉල්ලනවා. ඒ නිසා මම පැහැදිලිවම කියනවා ඒ සැලුන් එකේ ඒ චර වියදමකට ගත්ත එක හොයන්න ඩුබයි ගියා හම්බුනේ නැහනේ එතකොට ඔය හැම තැනම ඇවිදලා ගොඩ දැම්මා ස්විමින් පූල් ගොඩ දැම්මා ඒ වගේම නොයිකුත් දේවල් වලට ගියා කිසි දෙයක් හම්බුනේ නැහනේ එතකොට දැන් ජාල් සැලුන් එකට අදත් ගිය හැකි ඕනම් මසාජ් කරගන්න හරි කොණ්ඩේ අත ගා ගන්න හරි වෙන මොකක් හරි කරන්න හොරතල් වෙන්න හරි යන්න පුළුවන් ගිහිල්ලා ඔය මේ මේ අහලා බලන්න හොයලා බලන්න මේවට කොහෙන්ද වියදම් කළේ කියලා ඒ නිසා බොරුවට කියනවට වඩා අපි ඉල්ලා හිටින්නේ කරුණා කරලා මේ වියදම් කරපු මේ විනාශ කරපු මුත්
අයින්ට වඩ
කොමන්
කරු මූලසනාරුනේ මන්ත්‍රීතුමනි 80ත් 83 එක යටතේ අමාත්‍යංශය අඩුපාඩුකම් පෙන්නන්න පුළුවන් යහපාලන ආණ්ඩුවේ අඩුපාඩුකම් පෙන්නන්න පුළුවන් හැබැයි පෞද්ගලික ප්ලීස් පොඩ්ඩක් පෞද්ගලික පෞද්ගලික අපහාස කරන්න බෑ 83 එක කියවට ඔබතුමිය මම කියවනගේ ඔබතුමියට ජනාධිපතිවරයාගේ හා වැඩබල ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂකාරවරුන් හෝ යුක්තිය පසුලේබේ නියුක්ත
මේ අවස්ථාවේ පොඩ ප්ලීස් ගරු කතානායකතුමා මූලාසනයට පැමිණෙනවා
මේ මන්ත්‍රීතුමාට පෙන්නුවේ මේ මේ පාර්ලිමේන්තුවේ අමාත්‍යංශ අඩුපාඩුකම් කියන්න පුළුවන් යහපාලන ආණ්ඩුවේ අඩුපාඩුකම් කියන්න පුළුවන් නමුත් පෞද්ගලික පැවැත්ම ගැන කතා කරන්න බෑ ඒක ජීඑල් පිරිස් මැතුවත් පිළිගන්නවා මෙතුමා විපක්ෂ නායකතුමාගේ පෞලේ සමාජිකයන්ගේ පෞද්ගලික පැවැත්ම ගැන කතා කරුවා ඒක ඉවත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා 83 එක
පෞද්ගලිකත්වය ගැන කතා කිරීම යුතුකමක් නෙමෙයි කියන එක මතක් කරනවා.
ආමාන්‍යයෙන් වැරදි තොරතුරක් සහ බොරු තොරතුරක් මඩ ගැයිලක් කරන්නේ නැහැ. මේකේ විපක්ෂය ඕන තරම් මඩ ගෙනල්ලා ගහන්න පුළුවන් අය ඉන්නවා. අපි කතා කරන්නේ නැහැ. අපි කිව්වේ සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතා වුණා. නිවාස අධිකාරියේ මුදල් අවභාවිතා වුණා. ඉංජිනේරු සංස්ථාවේ මුදල් අවභාවිතා වුණා. සේවකයෝ අවභාවිතා කළා. සේවකයන්ව වෙන වෙනමට වැඩට දැම්මා. ඉතින් ඒව කතා කරන්න මේ පාර්ලිමේන්තුවේ ඉඩ නැත්තා.
ගරු කතානායකතුමනි අමාත්‍යංශ අඩුපාඩුවක් කතා කරන්න
පුළුවන්. හරි.
නමුත් පෞද්ගලික ජීවිත කවුරු කෙරුවත් වැරදි. මේ පැත්තේ කෙරුවත් වැරදි. ඒ පැත්තේ කෙරුවත් වැරදි. ඔබතුමා දන්නවා ඒක.
හරි.
නායකතුමනි. ගරු කතානායකතුමනි.
ඔව් ජෝන්සන්.
කිරියල් ඇමතුමාගේ මම දැනගන්න කැමති හිටපු ඇමතුමාගෙන් මොකද්ද එතුමා කතා කරපු පෞද්ගලිකද? What did he say?
ඔබතුමා ආගෙන
හිටියේ. මොනවද මාගෙන හිටියේ? මොකද්ද එතුමා කිව්වේ?
ඇහුණා.
මොකද්ද කිව්වේ? මම කියන්නේ ගැන පෞද්ගලික කතා කරන එක වැරදි. ඒක ආණ්ඩු පක්ෂෙ එන්න පුළුවන් විපක්ෂෙ එන්න පුළුවන්.
කිසිම කෙනෙකුගේ පෞද්ගලිකත්වය ගැන කතා කිරීම පාර්ලිමේන්තුවේ
ඒක
හරි. ඔව් ජයසේවන.
යම් යම් දූෂණ ගැන මේ ඇමතුමා එදත් කතා කරුවා. අදත් කතා කරනවා. ඉතින් විපක්ෂ නායකතුමාට උත්තර දෙන්න පුළුවන්. එතුමා දෙවෙනි දවසේ කිසියක් කතානකොට හිටියානේ. එතුමා මේ දේ කරලා නැත්නම් එතුමාට උත්තර දෙන්න පුළුවන්. හැබැයි එතුමා උත්තර දුන්නේ නැහැ. කෙරියල් අපේ විපක්ෂ සංවිධායකතුමා.
අම්බේ මෙතන ඉන්නේ උදේ ඉඳන් එතුමා වෙනුවෙන්.
ඔව්.
උත්තර දෙන්න දෙපුණාට. එතුමා විපුත්තර දුන්නේ නැහැ කෙරියල් මත. මම මේ මේ ඇත්ත යථාර්ථයට අපි මුණ දෙන්න එපා. ඔබතුමා පෙනී සිටින එක සාධාරණ ඔබතුමාගේ නායකයා. හැබැයි නායකයා වැරද්දක් කළා දිනනවා නම් ඒක පෙන්වන්න ඕනේ.
අපි ඉල්ලීම
උත්තර දෙන්න ඕනේ.
ඔව් ඩිලන් පෙරරා මන්ත්‍රීතුමනි
ඊයේ අද උදේ දිගටම
ආණ්ඩු පක්ෂයෙන් අධිකරණයේ විභාගයෙන් නඩු කතා වෙන්න බෑ ස්ටෑන්ඩින්ග් ඕඩර් අපි මතු කරා. ඒත් ඒක ඇහුවේ නැහැ. ඊයේ හවස් වරුවේම පෞද්ගලිකව මන්ත්‍ර නම් කිය කේ ගැව්වා. අපි පයින්ට පොඩි කරා ඇහුවේ නැහැ. මූලාසනට මන්ත්‍රීතුමිය ඇහුවෙම නැහැ. දැන් මේ මෙතුමා කතා කරන්න පෞද්ගලිකයක් නෙමෙයි. සංස්කෘතික අමාත්‍යාංශයේ වැශීර්ෂයෙන් වෙච්ච අගතියක කතා කරන්නේ කිසි පෞද්ගලිකත්වයක් නැහැ. ඒක 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 සොප්පියලා ගන්නපා.
වැරදි. ඒක හරි.
සරේ ඉන්න මන්ත්‍රීතුමා දැන ගන්න ඕනේ ඒක පාලනය කරන්න.
හරි. දැන් ඩිලන් පෙරේරා
මන්ත්‍රීතුමා ගරු කථානායකතුමනි ගරු කථානායකතුමනි මම කලිනුත් කිව්වා මගේ විනාඩි 7ක් විතර මේ වෙලාවේ නැතුව ගියා කරුණාකරලා මම ඒක ඉල්ලනවා මට ඒ වෙලාව දෙන්න කියලා. ඒ වගේම අපි කිරියල්ල මහත්තයා ගැන කතා කරෙත් නැහැ. අපි විපක්ෂ නායකතුමා පාවිච්චි කරපු මේ සංස්කෘතික අරමුදල ගැන කතා කරේ. එතකොට අපි ඒක අහවලාගේ සැලුන් එක ඒකේ තියෙන අයිති අපි කිව්වේ නැහැ ඒවා. නමුත් අපි කිව්වා සැලුන් එකක් තියෙනවා අපි අහවලාගේ කියලා නමක් කිව්වේ නැහැ. ඒ නිසා දැන් අපිට අපි කිව්වේ ජාල් සැලුන් එක ගන්න මිලියන 300ක් වියදම් කරනවා. එතකොට කොහෙන්ද මේවා හොයන්න ඕන කියලා අපි නමක් කිව්වේ නැහැ. ඒ නිසා ඒවා හොයන්න ඕන. මම කිව්වේ පොලිසිය වගේ කටයුතු කරපු බුද්ධි සේවයක් විපක්ෂය දා කටයුතු කළා. ඒගොල්ලෝ තමුන්ගේ කොණ්ඩේ හිටව ගන්න හරි කියලා අර බුද්ධි වැඩ කටයුතු වලට යන්නේ එහෙමනේ. වෙස්වලාගෙන හරි ගිහිල්ලා හොයා ගන්න ඕන මේ ජාල් එක කාගේද? ඒවා අපි නෙමෙයි හොයන්නේ. ඒ කටයුතු හොයා ගන්න ඒගොල්ලන්ට යන්න පහසුකම් තියෙන එහෙම කටයුතු කරන්න. ඇයි ගරු කථානායකතුමනි 2019 විතරක් බිලියන 2ක් අදිනවා මේ සංස්කෘතික අරමුදලෙන්. බිලියන 2ක් අදිනවා. හන්තානේ ඉඩම් ගත්තා වගේ නෙමෙයි මේවා. හන්තානේ ඉඩම් ගත්තුව වෙනම තියෙන මේවා අපි වෙනම කතා කරනවා. ඒ නිසා ඔය පැත්තේ අයත් ඒවට ඒ උත්තර දෙන්න. අපි කියන්නේ විපක්ෂ නායකතුමා බිලියන 2ක් අරගෙන මොනවද කළේ? ඒ නිසා කියන්න. රටට කියන්න මම බිලියන 2කින් අහවල් දෙය හැදුවා. අර අනුරාධපුරයේ තියෙන අවුකන පිළිම වහන්සේට වහලේ හැදුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් විදියට ඉද්දි ඒක පීලි දාන්න ඕන කරලා තිබුණේ ලක්ෂ 5යි පීලි දාන්න ඕන කරලා තිබුණේ. ඒ 14 රජයේ පරදිද්දි වහලේ වැඩ ඉවරයි පීලිවල වැඩ කරගන්න බැරුව ගියා. හැබැයි අවුරුදු 5ටම ඒක ගෝඨාභය මහත්තයාට ලකුණු යන වැඩක් හින්දා මහින්ද රාජපක්ෂ මහත්තයාට ලකුණු යන වැඩක් හින්දා ඒකට පීලි දැම්මේ නැවුන අපි ඊයේ පෙරේදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා ඒ වැඩ කටයුත්ත කළා. මිලියන 90ක් ඒ නිසා රජයේ කර්මාන්ත ශාලාවට අද වෙනකන් සංස්කෘතික අරමුදලෙන් ගෙවලා නැහැ. අන්න ඒවට වග කියන්න කියන්. ඒකයි අපි කතා කරන්නේ. කිරියල්ල මහත්තයා මෙතන ඇවිල්ලා කතා කරනවා. අපි කාට
බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි. විශේෂයෙන් සංස්කෘතික අරමුදලේ මුදල් ලබා දෙීම කතා කරද්දී දැන් අපි දන්නවා මගේ ආසනේ දහම් පාසල් ගොඩනැගිලි 2ක් මිලියන 4 ගානේ හදලා තියෙනවා. දහම් පාසල් ගොඩනැගිලි 450කට වඩා හදලා තියෙනවා. පෙරහැරවල වලට සල්ලි දීලා තියෙනවා.
හරි බොහොම ස්තුතියි ඔබතුමා කතාව
කරගෙන. ගරු කථානායකතුමනි මේ ගරු කථානායකතුමනි එක එක තනතුරු අවභාවිතා කරපු අයට තනතුරු වල ඉඳගෙන රජයේ දේවල් අවභාවිතා කරපු අයට නිල නිවාසෙන් පන්න ගන්න නීත්‍යානුකූලව ඉවත් වෙන්න බැරුව ගිය අයට මොන සදාචාරයක්ද ගරු කථානායකතුමනි? ඒ නිසා මේගොල්ලෝ මේ ඇවිල්ලා කියනවා පන්දි පන්සල් හදපු ඇති මේවා හදලා නැහැ. මම ඒකයි කිව්වේ කටුව පිටි අර අහිංසක ජනතාවට කරපු අසාධාරණය. ඒ විතරක් නෙමෙයි පල්ලිය ඇතුළට ගිහිල්ලා පල්ලියේ අත තියලා කතා කරලා කිව්වා දහම් පාසල් ගොඩනැගිලා හදලා තියෙනවා කියලා. ගම්පහ දිස්ත්‍රික්කේ മന്ത്രിවරු ඉන්නවද නැද්ද මම දන්නේ නැහැ. ගිහිල්ලා ඒගොල්ලෝ බලන්න කටුව පිටියේ දහම් පාසල් ගොඩනැගිලා හදලාද කියලා. තාම අත්තිවාරම විතරයි. මුදල් දුන්නේ නැහැ. ඒ වගේම අපේ පුත්තලමේ മന്ത്രിතුමා ඉන්නවා. ගිහිල්ලා බලන්න තලවිල පල්ලියට කරපු දේ. තලවිල පල්ලිය තිබිච්ච ගොඩනැගිලි ටික කඩලා දාලා ඉංජිනේරු සංස්ථාවට හදන්න කියලා කිව්වා. ඒකට සල්ලි ගෙවලා නැහැ. ඒකට මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ගෙව්වේ නැහැ. හැබැයි පළකේ ගැහුවා ලක්ෂ 15ක් වියදම් කරලා පූජනීය මඩු දේවස්ථානේ මඩු දේවස්ථානේ මඩු මෑණියන්ගේ පිළිරුව.
ගරු ඇමෙතුමා තලවිල පල්ලියේ මේ වෙනකොට ලක්ෂ 500ක ගොඩනැගිල්ල හදලා අවසానයි වහලේ ගහන්න විතරයි තියෙන්නේ. ඒක කරේ නෑ කියලා කියපු නිසායි මම මේක කිව්වේ ඔබතුමාට.
හරි බොහොම ස්තුතියි.
ගරු කථානායකතුමනි මෙන්න මේ වගේ තමුන්ගේ වැඩේ කරන මෙන්න මේ වගේ තමුන්ගේ වැඩේ තමුන්ගේ ව්‍යාපාරේ තමුන්ගේ දේ ජනතාවගේ දේවල් නෙමෙයි. ගරු කථානායකතුමනි, ගරු කථානායකතුමනි, ජනතාවගේ බැතමුතුන්ගේ දේවල් නෙමෙයි.
ඔබතුමයි කාලේ අවසානයි.
ගරු කථානායකතුමනි, මට තව විනාඩියක් දෙන්න. මොකද මේ මගේ කාලේ නැතුව ගියා මේගොල්ලෝ බාධා කරලා. ඒ නිසා මේ බැතිමතුන්ගේ දේවල් මිලියන 500 මිලියන 50ක් 60ක් වියදම් කරපු එකේ මුදල් ගෙව්වේ නැති එක කියන්නේ. ඒ මුදල් වෙන් වෙලා තිබුණේ නැහැ. සංස්කෘතික අරමුදලෙන් මුදල් ගන්න වැඩපිළිවෙලක් 19 අයවැය තුල තිබුණේ නැහැ. ඒක එතුමාට ඕන විදියට පාවිච්චි කළා. ඒකට අගමැතිතුමා අවසර දුන්නේ නැහැ. ඒ
නිසා විනාඩි 16ක් වැඩිපුර අරගෙන.
ඒ නිසා ගරු කථානායකතුනි, මම අවසන් කරන්නම්. මම පැහැදිලිවම කියන්නේ මේ මඩු දේවස්ථානයේ ඇතුළු දේවස්ථාන ගණනාවක් මේ වෙනුවෙන් මුදල් දෙනවා කියලා ඒ සියලුම පූජකතුමන්ලට සහ ස්වාමින් වහන්සේලට බොරු කෙරුවා. ඒ නිසා මේවට උත්තරයි අපිට ඕන කරන්නේ. එතුමා මේවට කෙලින් කතා කරලා කියනවා නම් මං හිතන්නේ මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඒ නිසා කරුණු කාරණා ගොඩක් තියෙද්දි පැහැදිලිවම කියනවා පළාත් පාලනයට සහ සංස්කෘතික අමාත්‍යාංශයට සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයට සියලු වැඩ කටයුතු කරලා තියෙනවා. මම අවසන් කරමින් කියන්නම්, අර ස්වාමින් වහන්සේ නමක් සසුනට දායාද කරන දෙමව්පිය වෙනුවෙන් මේ වෙද්දි ගරු ඇගමැතිතුමා වැඩපිළිවෙලක් හදලා ඒ දෙමව්පියන්ගේ නිවාස හදලා දෙන වැඩපිළිවෙල දැනටමත්
ක්‍රියාත්මක කරන්න
කටයුතු මේ අවස්ථාවේදී කියන බොහොමත්
බොහොම ස්තුතියි ගරු කථානායකතුමිනි. සංස්කෘතික හා කලා කටයුතු ගැන විශේෂ ගැන කතා කිරීමේදී කලාකරුවෙකු ලෙස මට එයට දායක වීමට ලැබීම මට සන්තෝෂයක්, මගේ යුතුකමක් හෙටනවා සලකනවා. ගරු කථානායකතුමනි, මට පෙර කතා කළ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කලාකරුවන් කීප දෙනෙක්, ගීත කුමාරසිංහ ගරු මන්ත්‍රීතුමිය, උද්දික ප්‍රේමරත්න, ඒ වගේම ඩයනා ගමගේ වැඩි කලාකරුවන් ඉතාම හොඳ යෝජනා කීපයක් රජයට ඉදිරිපත් කළා. කලාව වෙනුවෙන් මම ඒ අගය කරනවා. අපි මොන පක්ෂයේ මොන පාට මොන දේශපාලන මතිමතාන්තර අපි නියෝජනය කළත් අපි පෙනිහිටියත් අපි කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් අපි එකතු වෙලා සාකච්ඡා කරනවා, දුරකථනයෙන් කතා කරනවා, හම්බෙලා කතා කරලා අපි කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් වැඩ කරනවා කියලා මේ සභාවට කියන්න ඕන. අපට දිනාගත හැකි ඉල්ලීම් ගැන අපි සාකච්ඡා කළා. ගරු කථානායකතුමනි, කලාකරුවන් ගැන සහ දේශපාලනය ගැන කතා කිරීමේදී සෑම ආණ්ඩුවක්ම, එහෙම කිව්වොත් නෑරදි, සෑම ආණ්ඩුවක්ම ගරු කථානායකතුමනි කලාකරුවන්ව භාවිතා කළේ කොණ්ඩම් කරපිංච වැනි තියරියකින්. ඒ කියන්නේ ඔවුන් කලාකරුවන්ව භාවිතා කළේ ස්ටේජ් එකට ක්‍රවුඩ් පුලස්ලා හැටියට. ඒ කියන්නේ සෙනඟ ගෙන්න ගන්න, ඒගොල්ලන්ගේ ගීත ගායනා කරලා, ඒගොල්ලන්ගේ රූපය, ඒ වගේ දේවල් යොදාගෙන තමයි ඒ අය කලාකරුවන්ව භාවිතා කරලා ඊට පස්සේ ඡන්දය උරුණාට පස්සේ ඒ අය කලාකරුවන්ව ප්‍රතික්ෂේප කළා දුරකථනයට. ඇහුම් කන්දුන්නේ නැහැ, ඒගොල්ලන්ව අත ඇරියා. ඒක තමයි කලාකරුවන්ගේ චෝදනාව. කලාකරුවන් මම මේ කතාව කරන්නට පෙර මුහුණු පොතේ මේ ගැන අහද්දි ඒ අයගේ ප්‍රශ්න තමයි මම ඉදිරිපත් කරන්නේ. මේ මගේ ප්‍රශ්න නෙමේ, ඒ අය මට නියෝජිතයෙක් හැටියට මේ සභාවේ ඉදිරිපත් කරලා අහන්න කිව්ව ප්‍රශ්න තමයි මම ඉදිරිපත් කරන්නේ. ඉතිහාසය ගැන බලද්දී ගරු කථානායකතුමනි, කලාකරුවන් සහ දේශපාලයන් අතර ලොකු සහසම්බන්ධයක් තිබුණා. මම දන්න විදිහට රුක්මනී දේවී කියන මහා කලාකාරියට හනිමුන් යන්න වාහනයක් පවා දීලා තිබුණේ ඩඩ්ලි සේනානායක නැත්නම් කොතලාවල මහත්තයා කියලා අපි අහලා තිබුණා. ඒ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ රුක්මනී දේවී සහ එඩි ජයමාන්න. මේ අය එකතු වෙලා පහුගිය ටිකේ ගරු හිටපු අග්‍රාමාත්‍යතුමිය, පළවෙනි අග්‍රාමාත්‍යතුමිය සිරිමා බණ්ඩාරනායක හරහා නාටක චිත්‍රපට සංස්ථාව පවා බිහි කරගත්තා. ඒ විශාල සේවයක් වුණා. ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයා අර මාවතේ අපි කියන අය යොදාගෙන සියලුම කලාකාරයන්ට හරියට සමසම ආදරෙන් වැඩ කරා කියලා කියන්න පුළුවන්. නමුත් ඊට පස්සේ ආපු සමහර දේශපාලන නායකයෝ එහෙම දෙයක් කළේ නෑ කියන එක කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ. ඒගොල්ලෝ එකම කලාකරුවන් පිරිසකට ප්‍රයෝරිටි දීලා ප්‍රමුඛස්ථානය දීලා ඒ අයට කරපු දේවල් අපි දැක්කා. ජාතික ලයිස්තු මන්ත්‍රීකම දුන්නා, ඒගොල්ලන්ගේ නිවාස දුන්නා, ක්‍රිබ් එකෙන් ඒගොල්ලන්ගේ නම් අයින් කරගත්තා, සමහරට බැංක් ලෝන් දුන්නා, ටෙලිනාට්‍ය පෙන්නන්න බෙල් දුන්නා, ඉඩම් දුන්නා, ටීවී නාලිකා දුන්නා, රේඩියෝ නාලිකා දුන්නා, චෝගම් එකේ ශෝභනියන් හැටියටත් ඒ අය යොදාගෙන ඒ අයව පාවිච්චි කළා. ඒක තමයි වුණේ ඒ කලාකරුවන්ගේ චෝදනාව. ඇයි හැමෝටම ජාතික ප්‍රතිපත්තියක් ඇරෙන්න කලාකාරයන්ට සලකන්නේ නැත්තේ කියන චෝදනාව හැම කලාකාරයෙක්ගෙම බහුතර කලාකාරයෙක්ගෙන් හිතේ තියෙනවා. මේ කලාකාරයෝ කිව්වට සිනමාවේ හෝ ටෙලි නාට්‍යවල කලාකරුවන් පමණක් නෙමේ, ගම්වල ඉන්න ගොක් කොළවලින් කලාකෘති කරන තවත් අනිකුත් සියලුම කලාකරුවන් මේකට අයිති. නමුත් ඒ සියලුම කලාකරුවන් අමතක කරලා එක්තරා කොට්ටාසයකට පමණක් ප්‍රමුඛස්ථානයේ දීලා වැඩ කරපු ගැන කලා බහුතර කලාකාරයන්ගේ අකමැත්ත තියෙනවා. ඒ වගේම කලාකාරයන් මට කියන්නට කිව්වා ලෝකේ කිසිම රටක ගරු කථානායකතුමිනි මේ වගේ විදේශ ටෙලි නාට්‍ය පෙන්වන රටක් නැහැ. අපේ රටේ අද ටීවී එකක් දැම්මුත් සියලුම නාලිකා පොන්නන්නේ මොනවාද? කොරියන් නාට්‍ය පෙන්වනවා, ආයි චීන නාට්‍ය පෙන්වනවා, ඉන්දියන්, ගුජරාටි, මලයාලම්, හින්දි, දෙමළ මේ වගේ නාට්‍ය පෙන්වන්නේ. අපි ඔබතුමා රට රටවල ගිහිල්ලා ඇති. අපි ජපානයේ ගියොත් තියෙන ජපාන නාට්‍ය, අපි එංගලන්තයට ගියොත් එංගලන්ත ටෙලි නාට්‍ය, සොපෝප්‍රා. නමුත් ලංකාව විතරයි මේ කූට මට මේක කියලා තවත් මේ ටීවී නාලිකාවල අවස්ථා නැති වෙයි. ලංකාවේ තියෙන හැම නාලිකාවක්ම පිටරට තියෙන ජරා අවර ගණයේ ටෙලි නාට්‍ය මාලාවල් ගලල්ලා මේවා හෝල්සේල් පෙන්නමින් අපේ ටෙලි නාට්‍ය කලාව විනාශ කළා. අද ටෙලි නාට්‍ය කලාකරුවන් දවසේ කුලි කම්කරුවන් බවට පත් කරලා ඉතාම දුක් විඳින තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ අයවැය ගරු කථානායකතුමනි සත පහක් මේ පාවිච්චි කරපු කලාකරුවන්ට වෙන් කරලා නැහැ. මෙතන කොතනවත් මේ අයවැය කලාකරුවන්ට සත පහක් වෙන් කරලා නැහැ. ඇයි ඒ? පාවිච්චි කරලා විසි කරනවා කියලා මම කිව්වේ, කොණ්ඩම් තියරේ කියලා කිව්වේ මම ඒකයි. 2020 ජූනි මාසේ 26 වෙනිදා මේ කලාකරුවන් ගිල අගමැතිතුමා හම්බුණා. මේ අගමැතිතුමත් ඇත්තටම කලාකරුවෙක්. ඔහු නළුවෙක්. ඔහු ගාමිණී ෆොන්සේකා මහත්තයාගේ නොමියන මිනිසෙක්ගේ රඟපෑවා. හොඳ නළුවෙක් එතුමා. නමුත් එතුමා කලාකරුවන් වෙනුවෙන් වැඩ කරලා නැහැ කියන එක තමයි කලාකරුවන් කියන්න කියලා කිව්වේ. එතුමා ඒ හම්බුණ වෙලේ මොනවද කිව්වේ? කොවිඩ් වල ප්‍රශ්නේ හින්දා සිනමා ශාලා අරින්න බෑ කියලා මහින්ද රාජපක්ෂ ජන අගමැතිතුමා කිව්වලු. ගරු අගමැතිතුමනි, කලාකරුවන් තමුන්නාස වෙනුවෙන් පෙනී හිටියා. කරුණා කරලා පාර්ලිමේන්තුවේ අපි එකට ඉඳගෙන මේ කතා කරනවා නම්, වැඩ කරනවා නම්, පාසල් රැළලා තියෙනවා නම් සිනමා ශාලා හිමියන් කියනවා වැහෙන්න ඉස්සල්ලා කරුණා කරලා සිනමා ශාලා අරින්න කියන ඉල්ලීම තමයි අපේ කලාකරුවන්ගේ ඉල්ලීම. ඒ වගේම පහුගිය ටිකේ සිනමා කර්මාන්තයේ දීලා තිබුණ බදු සහන අපේ හිටපු මුදල් අගමැති මංගල සමරවීර මහත්මයා ඒක නැති කරලා තිබුණා. අපේ වුණත් වරදක් නම් වරදක් කියලා කියන්න ඕනේ. සිනමාවට තිබුණු ඒ දීලා තිබුණ බදු සහන නැවත ලබා දෙන්න කියලා ඒ කලාකරුවන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, සිනමා ශාලාවල නැවත ආරම්භ කිරීමේදී පැරණි ගෙවීම් පිළිබඳ සහන කාලයක් ලබා දීම, පළාත් පාලන ආයතනවලින් අය කරන විනෝද බදු මුදල් අහෝසි කිරීම ඇතුළු මේ සියලුම දේවල් මම සභාගත කරන්නට මම කටයුතු කරනවා. මට ඒකට ඉඩ දෙන්න කියලා මං ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, පහුගිය ටිකේ මොකද්ද වුනේ? ටෙලි නාට්‍ය පෙන්නද්දි සිද්ධ වුනේ මොකද්ද? හිටපු ජනමාධ්‍ය ඇමතිවරු මොනවද කළේ? ඒ අය නිලිමස් සහ දඩමස් ඉල්ලුවා ගරු කථානායකතුමනි. මාළක හඬපට තියෙනවා, ඔප්පු කරන්න සියලුම සාක්ෂි තියෙනවා. මම කිසිම දෙයක් කියන්නේ සාක්ෂි කරන්න, සාක්ෂි ඉදිරිපත් කරන්න බැරි ඒවා. පහුගිය ටිකේ ටෙලි නාට්‍ය බෙල්ට් එකට දාගන්න අර අහිංසක කලාකරුවන්ගෙන් රුපියල් 50,000ක් තමුන්ගේ අරමුදලට දාගත්ත ජනමාධ්‍ය ඇමතිවරු මේ ලංකාවේ ඉන්නවා. දැන් ඒ අය හින්දලා මේ තව අපේ නළුවෙක් කතා කරනවා. ගැටකොඩ මහත්තයා කියන ලොක්කා
මොකද්ද? ඒ අවුරුදු 5 තමුන්නාන්සලගේ
ඔව්
යාපාලන කාලේ කරුටියක් අපිට කියන්න පොඩාගෙන
මේ ලංකාවේ 94 සිට ගරු කථානායකතුමනි ඉඳලා තියෙන්නේ ඒගොල්ලන්ගේ විධායක ජනාධිපතිවරු. අපි නෙමේ ලොක්කා හිටියේ, සමාන ලොක්කා කිව්වට මේ ගරු කථානායකතුමනි හිටියේ 94 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා, ඊට පස්සේ හිටියේ කවුද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. මේ විධායක එක්සිකියුටිව් පවර්ස් තියෙන අය ඉද්දි අපේ කැටකොඩ මහත්තයා සිටියේ ඒ පැත්තේ ජැක්කේ ගහගෙන. එයා මොනවද කළේ කියලා අහන්න. එයා මොනවද කළේ? එයා එහාට මෙහාට පැනපැන හිටියා. දැන් අපේ කාලේ අපි ගරුව ඇහෙන්නේ කියන ලොක්ක මොකද?
උන්වහන්සේ කලාකරුවන් වෙනුවෙන් මොනවද කළේ කියලා කියන්නේ ඉස්සෙල්ලා.
ඔව් චාමර මන්ත්‍රීතුමා.
මගේ නළුවෙක් අහනවා තවත්
නළුවෙක්. අර කතානායකතුමනි හැමදාම රංජන රාමනායක මහත්තයා කතාවේදී මේ කතානායකතුමාට ආමන්ත්‍රණය කරන ලොක්කා ලොක්කා කියලා. මේක හැමදාම මේම කතානායකයන කතානායකතුමා කියලා අවසර ගන්න ඕනේ.
හරි.
ඒ වින්ද ඒක කියම්.
මම එතුමා.
හරි.
කරු කතානායකතුමනි. කරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි මම එදා ඇවිල්ලා ඔබතුමාගේ සමාවිල්ලුවා මං කිව්වා ඔබතුමාට ලොක්කා කිව්වට සමා වෙන්න කියලා. එතුමා තමයි අපේ ලොක්කා. මගේ ලොක්කයා මං එයාට ලොක්කා කියනවා. මේ මගේ ලොක්කා ලොක්කා. ගරු කතානායකතුමනි මගේ ඔබතුමා තමයි මගේ ලොක්කා.
මේ සභාවේ ලොක්කෝ නෑ කවුරුවත්. මේ සභාවේ ඉන්නේ
සභාපති. නමුත් මෙතන ලොක්කා ඔබතුමා. මෙතන ලොකු මතන ලොකුම පුටුවේ ඉන්න කෙනා. ඔයා ලොක්කා නෙමෙයි. ඔයා වාඩි වෙන්න. ගරු කතානායකතුමනි
මේ සභාවේ ඉන්නේ ලොක්කෝ නෙමෙයි වැදගත් මහත්තුරු. ඒ හින්දා ඒ අනුව කටයුතු කරන්න.
සර් මං ගරු කිරීමට කිව්වේ සර් මං එදා සමාවත් ඉල්ලුවා ඇවිල්ලා. ඉතින් ගරු කතානායකතුමනි සමා වෙන්න ඔබතුමා කතාව වෙලා වදුනට ස්තුතියි. මේගොල්ලෝ බාධා කරනවා. ගරු කතානායකතුමනි නැවත නැවතත් මේ සියලුම දේශපාලන නායකයන්ගෙන් මං ඉල්ලා සිටින්නේ කලාකරුවන්ව වැරදි විදිහට භාවිතා කරන්න එපා. කරපිංච කොණ්ඩම් තියරයට භාවිතා කරන්න නැතුව ඒ අයට ජාතික ප්‍රතිපත්තියක් යටතේ කලාපුරේ නිවාස දීමේදී අනිකුත් ප්‍රතිපාදන දීමේදී තෙල්නාට්‍යවල බෙල්ට් දීමේදී හැමදේදීම අවංකව සමස්තයක් වශයෙන් සමව සලකන්න කියන ඉල්ලීම තමයි කලාකරුවන් කරන්නේ. ඒ වගේම මම මේ දරුව ඇමතිතුමා ඇත්තරම මේ බදුවලට උදව් වෙලා තිබුණා කියලා මේ කලාකරුවන් මට ඇවිල්ලා කිව්වා. පළාත් පාලන ආයතනවලින් කරන විනෝද බද අහෝසි කිරීමට එතුමා ලොකු හඬක් නැගුවා. එතුමාට ස්තුතියි. සර් තැන්ක් යූ වෙරි මච්. ඉතින් මම හිතනවා ඔබතුමාට පුළුවන් මේ සිනමා ශාලාවලට කරන මේ අසාධාරණය කරුණාකරලා පළාත් සභාව හරහා ඒක නිවැරදි කරගෙන කලාකරුවන්ට ඒක ලබා දෙන්න කියන ඉල්ලීම කලාකරුවන් ඔබතුමාගෙන් ඉල්ලන්න කියලා කිව්වා. ඒ වගේම මම කියන්න කැමති මේ අවස්ථාවේදී මොකද අපි කලාකරුවන් හැටියට මොන පක්ෂයේ හිටියත් අපි හැමදාම එකයි එකට ඉන්නේ. අපිව බේද බින්න කරන්න කාටවත් බෑ. ඉතින් මම නැවත නැවතත් කියනවා ඒ ගීත කුමාරසිංහ මහත්මිය ඒ කරපු යෝජනා, ඒ වගේම ඩයනා ගම්බගේ මහත්මිය කරපු යෝජනා, ඒ වගේම මොකද එවගේ උද්දික ප්‍රේමරත්න මහත්මයා කරපු යෝජනා ඇතුළු පහුගිය යුගයේ මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු කලාකරුවන් එක දිගට ඉල්ලා හිටියා ගරු කතානායකතුමනි කලාකරුවන්ට විශ්‍රාමයටවත් දෙන්න කියලා. අද විල්සන් කරු වගේ මහත්තෙක් මා එක්ක වන් ෂොට් එකේ වලිසුන්දර රඟපාපු පුද්ගලෙක්ට වෙලා තියෙනවා 5000 ගන්න පොලිමේ ඉන්න ගරු කතානායකතුමනි. මේ කතානායකතුමනි දැන් කතානායකතුමනි මේ බැංකුවල ඉන්න නිලධාරීන් මේ අයගේ මූණු දන්නවා. ඒ අය කලාකරුවන් ගියාම ඉල්ලනවා පඩිපතක්, පේචෙක් එක ඉල්ලනවා, පේ ලිස්ට් එක ඉල්ලනවා. ඒ අයට දෙන්න දෙයක් නැහැ. කරු කතානායකතුමනි කලාකරුවන්ට එහෙම පඩිපතක්, චෙක් එකක්, ඒ වගේ දෙයක් පෙන්වන්න නැතුව ලෝන් එකක් ගන්න බෑ. ගැරන්ටර්ස්ලා ඉල්ලනවා. ඉතින් කරු කතානායකතුමනි කලාකරුවෙක් රජ වුණු ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා කලාකරුවෙක් හැටියට, ඒ වගේම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කලාකරුවෙක්ගේ බිරිඳක් හැටියට ඉඳලත් මේ දේවල් වුණේ නැහැ. ඒ හින්දා මං ගෝඨාභය රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා හැකිනම් එතුමාට හැකිනම් කලාකරුවන්ට මේ වගේ රෙකග්නිෂන් එකක් ඒ අයට යම් කිසි වටිනාකමක් දීලා ඒ අයට ඐඩෙන්ටි කාඩ් එකක් නිකුත් කරලා ඒ අයට පුළුවන් නම් විශ්‍රාම වැටුපත් දෙන්න. බහුතරයක් කලාකරුවන් තමුන්ගේ සැදෑ සමය ගත කරන්නේ ඉතාම දුක්ඛිත තත්ත්වෙන්. ඒ මොකද ඒ අයට පැහැදිලි වේතනයක් වගේම පැහැදිලි පඩිපතක් නැහැ. එහින්දා ඒ ගැන විශේෂයෙන් මේ ආණ්ඩුව ක්‍රියා කරයි කියලා මම හිතනවා. මම බොහොම දුක් වෙනවා මේ අයවැයේ සංස්කෘතියට කිසිම දෙයක්
ඔබතුමයි කාලය අවසන්
නමක් ගමක්වත් සදාන් කරලා නැහැ. සතභාක් වෙන් කරලා නැති ගැන මම කනගාටු වෙනවා. ඒ හින්දා මම යෝජනාවක් හැටියට කරනවා මේ රජයපත් කරන්න කඩේ ගිය කලාකරුවන් තවත් ගිහිල්ලා හම්බෙලා ගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හම්බෙලා කරුණා කළා අපි කියන යෝජනා පක්ෂපාත ભેදයෙන් තොරව
ඉස්සර ගන්න.